رای هدر
پرکرتی پر جنم بھومی
جنم بھومی ایک ساتھ سری لنکا سانگمین
لنکا دیپ وجے بھومی उदार मातृभूमि मातृभूमि
आयुवान नव श्रीलंत श्रीलंका पौले नैदेन्वित पिदिन सत्ये तिलिनय
සතියේ සෑම බදාදාවකම ප්ලැනට් FM 104.6 ගුවන් තරංගයේ ඔස්සේ නව ශ්‍රීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට ගුවනට මුසු කෙරෙන ජන්ම භූමි සතියේ සාර සංග්‍රහයයි මේ.
අද 2019 පෙබරවාරි 13 වෙනි බදාදා. එහෙම නැත්නම් නවන් මාසේ 13 වෙනි බුද දින. ගිම්හානි නවන් මාසේ දෙවනි බුද දින. ගිම්හානි දැඩි සැරට නෙරළු තුරුවල පිටි රත් වෙලා බිමට නැමිලා හේබාගෙන ඉන්නවා. පොල් අතු එහෙම බිමට නැවෙන නිසා පොල් මල් පිපෙන වැඩි. පිපෙන පොල් මල් වටේ ගුමු ගුමුවත් එක්ක බමරු පොර කනව රොන් ගන්න. පොල් පළදා වැඩි වෙන්නත් ඒක උදව්වක්. පොල් අතු මෙහෙම බිමට නැමිලා ඉන්නේ හින්දා තමයි පෙබරවාරියට නවම් මාසය කියලා කියන්නේ. නවන් මාසේ ආගමික අතිනුත් ඉතාම වැදගත්. ලංකාවේ ඉතා ප්‍රසිද්ධ නවන් පෙරහැරත් මේ මාසේ 19 වෙනි බදාදා පැවැත්වෙනවා. සම්බුද්ධ ශාසනයේ සම්බුද්ධ චරිතාපදානීත් උදාර සිද්ධීන් රසක් සිදු වුණ ඓතිහාසික පූජනීය දිනයක් වශයෙන් නවන් පුණු පොහොය දිනය සලකන්න පුළුවන්. සම්බුද්ධ ශාසනයේ නැමැති රත්නාකරෙහි 15 වූ මහාර්ග රත්නයන් බඳු සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා සම්බුදු රජාණන් වහන්සේගේ අගසව් තනතුරු ලබන ලද්දේ නවන් පුන් පොහෝ දින. සම්බුද්ධ ශාසන වංශ කතාවේ සඳහන් වන ප්‍රථම මහා සංඝ සන්නිපාතයේ සිදු වූයේ නවන් මස පුන් පොහෝ දිනක. ඒ වගේම තථාගතයන් වහන්සේ විසින් මහා සංඝ රත්නයේට ඕවාද ප්‍රාතිමෝක්ෂයේ දේශනා කොට වදාළෙත් නවන් පුන් පොහෝ දිනක. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මාසකට ප්‍රථමයෙන් ආයු සංස්කාරයේ අත්හලෙත් නවන් පුන් පොහෝ දිනක. මේ විදිහට බලනකොට නවන් පුන් පොහෝ දිනය බෞද්ධ ලෝකවාසීන්ගේ සිත් සැදැහැබතියෙන් කුළු ගන්වන වැදගත් ශාසනික දිනයක්.
මහේ පුරා පොය සම්මා සම්බුද්ධ මහිම එකලු කළා ශාසනයට අගසව් හිමි පද විවලි සාදුනාද පැතිර ගියා අර මෙදි රජ බිම්බිසාර සාදුනාද පැතිර ගියා අර මෙදි රජ බිම්බිසාර සසුන පුරා දිනුවමින් දිලෙන්නේ ඔබ සමින් මුදු දහම් සාර අනියත දුක හා අනාත්ම සමින් මුදු දහම් සාර චේතිය චාපාල බල බුදු සමිඳුන් වඩින්නේ ඇරයුම ගනිති බාර සමිඳුන් හා ගැටි මාර කළ ඇරයුම ගනිති බාර ආයුසකර දම් පෑවා සම්මා සම්බුද්ධ වීර ආයුසකර දම් පෑවා සම්මා සම්බුද්ධ වීර ආයුසකර දම් පෑවා සම්මා සම්බුද්ධ වීර
පෙබරවාරි මාසය ආගමික අතින් වැදගත් වන්නාසේම දේශපාලනික අතින්ද වැදගත් වන මාසයක්. ප්‍රධානතම දේශපාලන සංසිද්ධිය තමයි අපේ නිදහස් සංවත්සරය. පසුගිය 4 වෙනිදා ලංකාවට නිදහස ලැබිලා අවුරුදු 71ක් සම්පූර්ණ වුණා. ඒ වෙනුවෙන් ලංකාවේ රාජ්‍ය උත්සවය ගාලුමෝදුර පිටියේදී ඉතාම ගැඹීර ආකාරයෙන් පැවැත්වුණා. එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් මවුන්ට් ඇල්බර්ට් යුද අනුස්මරණ ශාලාවේදී පසුගිය 9 වෙනිදා චාම් නමුත් අභිමානවත් අයිරින් අපිට නිදහස් සමරම උරල පැවැත්වූ බව ඔබ දන්නවා. මොකද්ද නිදහස කියන්නේ? නිදහස නොඑක් විදියට අර්ථ නිරූපණය කරනවා. නමුත් ඒ සියල්ලම කැටි කළොත් නිදහස යනු සියලුම බාහිර බලපෑම් වලින් හෝ පාලනයන්ගෙන් තොරව ස්වාධීනව සිටීමේ නිදහසයි. වෙනත් වචනවලින් කියනවා නම් කරදරයක් නැතුව නිවිහැන ඉල්ල උස්ම ගන්න පුළුවන්කමයි.
ඉන්දියාව නැමැති කිරි බුරුල්ලෙන් වැටෙන කිරි බිඳුව. චිංගිස් අයිච්මාන් තෝසි කියන්නේ කිර්ගිස් ජාතික ලේඛකයෙක්. චිංගිස් අයිච්මාන් විසින් රචනා කරන ලද රතන් සුරවැලි නම් වූ නවකතාව ආරම්භ වෙන්නේ මෙන්න මෙහෙම. ඉන්කම් අපොයි නැමති ගුරුවරයා තමාගේ පන්තියේ ළමයින්ට උගන්වමින් හිටියා. භූගෝල විද්‍යාව පාඩමේ විෂය මාතෘකාව වුණේ ශ්‍රී ලංකාව. ළමයිනේ ලංකාව ඉන්දියානු වෙරළාසයන්නේ ඇති සුන්දර දිවයිනක්. ලෝක සිතියමේ ලංකාව පේන්නේ ඉන්දියාව නැමති කිරිබුරුල්ලෙන් වැටෙන කිරිබිඳුවක් වගේ. කිර්ගිස් ලේඛකයා එහෙම අලුත් උපමාවකින් කියන්නේ අපේ මේ පුංචි ශ්‍රී ලංකාව ගැන ලස්සන චිත්‍රූපයක් මැවෙන ආකාරයට. ඒ උපමා රූපකයේ ඇසෙන විට අපට සිහියට නැගෙන්නේ ටිබෙට් ජාතික ඇස් මහින්ද හාමුදුරුව. ප්‍රකට දේශ ප්‍රේමියෙකු මෙන්ම කවියෙකු මහින්ද හාමුදුරුව තමන් ටිබෙට් ජාතිකයෙක් කියලා කියාගත්තේ නැහැ. මහින්ද හිමියන් තමන්ව හඳුන්වාගත්තේ ලාංකිකයෙකු හැටියට. ජාතික අරගලයට උරදුන් වීරපුරුෂයෙකු උන්වහන්සේ ලංකාව දැක්කේ ලෝකයේ නැමැති මවගේ හොඳම දියණිය හැටියටයි. එයත් ලස්සන ආඩම්බර උපමා රූපකයක්. මවක් නම් පොළෝ තල ඇගේ හොඳම දියණිය සිරිලකයි. මෙලව හැම දෙන තරඟයට ඇයට පෙම් කරයි. ලංකාව ඉන්දියාව නැමැති කිරිබුරුල්ලෙන් වැටෙන කිරිබිඳුවක්සේ දැක්කේ කිර්ගිස් ජාතිකයෙක්. මවගේ හොඳම දියණිය ලෙස ලංකාව දැක්කේ ටිබෙට් ජාතිකයෙක්. විදේශිකයන් වුණත් ඔවුන්ට අපේ පුංචි රට කොයිතරම් සුන්දරද යන්න ගැන හොඳ වැටහීමක් තිබුණා.
ඉතින් ධාරිත මාගේ මා
අපිට ඒ කියන්නේ පොළොවම වගේ හොඳම දියණියට දේශපාලන නිදහස ලැබිලා අවුරුදු 71ක් වෙනවා. පසුගිය පෙබරවාරි 4 වෙනිදා අභිමානවත් ලෙස ගාලු මුද්‍ර රසල පවත්වපු නිදහස් උත්සවයේදී ශ්‍රී ලංකා ජාතික ගීය සිංහල හා දෙමළ භාෂාවන්ගෙන් ගායනා කරන ලද බව ආරංචි වුණා. දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කළේ අද ඊ නොවේ. 1948 ඉඳලා 1969 වනතුරුම භාෂා දෙකෙන්ම ජාතික ගීය ගායනා කරලා තියෙනවා. 1940 ආනන්ද සමරකෝන් සංගීතඥයා විසින් ಭಾರತයේ ಶಾಂತಿ ನಿಕೇತನයේදී ರಚನಾ කරන ලද ನಮೋ ನಮೋ ಮಾತಾ ಗೀಯ ನಿದಾಸ ලැබීමෙන් පසු 1951 දී ಶ್ರೀ ಲಂಕಾ ಜಾತಿಕ ಗೀಯ ವಸೆನ್ ರಜ ವಿಸಿನ್ ತೋರಾಗನು ලැබුවා. එසේම ඒ ವಕವಾನುವೇದීම ಕೊಲಂಬ ಸಹಿರಾ ವಿದ್ಯಾಲಯේ ಸಂಗೀತ ಗುರುರೇಕು ಎಂ ನಲ್ಲತಂಬಿ ವಿಸಿನ್ ರಚನಾ කරන ලද ಜಾತಿಕ ಗೀಯೇ ದೇವಲ ಪರಿವರ್ತನೆಯದ ರಜ ವಿಸಿನ್ ತೋರಾಗನು ලැබුවා. ජාතික ගීය දෙමළ භාෂාවෙන් තිබීමේ අවශ්‍යතාවයක් නැහැයි කියා 2012 දෙසැම්බර් 12 වෙනිදා ශ්‍රී ලංකා රජය එය ඉවත් කළා. මේ තීරණය නිසා නොඑක් ප්‍රශ්නත් පැන නැගුණා. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ පසු 2015 මාර්තු මාසයේදී නැවතත් තීරණය වුණා දෙමළ භාෂාවෙන්ද ජාතික ගීය තිබිය යුතුයි කියා.
එදාට වඩා අද රට වෙනස්. ජාති ભેදේ ඈත් වෙගෙන යනවා. ගොඩනැගෙමින් පවතින්නේ ජාතික චින්තනය සහ ජාතිකත්වය. අද ශ්‍රී ලාංකික ජනතාව වැඩිම ගෞරව කරන්න ආදරය කරන්නේ මාතෘභූමියට. කලක් මේ රටේ පාලකයෝ ජනතාවගේ හදවත් තුල කිඳා බැස ඇති ජාති ආලය, දේශානුරාගය හා දේශාභිමානය පාවිච්චි කළේ තමන් බලයට පත්වීමේ ආයුධයක් හැටියට. අදත් එහෙම නොවෙනවා නොවේ. අනෙක් අතට තව පිරිසක් ජනතාවගේ දේශානුරාගය මුටකර දැමීමට ක්‍රියා කළා. ඔවුන් ඒ දුටුවේ ජාතිවාදයක් ලෙසයි. ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමත් ජාතිවාදී ලෙස හුවා දක්වන්න සමහරු කටයුතු කළා. ඒ නිසාම අපේ ප්‍රෞඪ ඉතිහාසය පාසල් පොත්වලින් ඉවත් කළා. හෙළදිව පහළ වූ වීරවරයන් අමතක කර නව ලිබරල්වාදී දර්ශනයක් රට තුළ ව්‍යාප්ත කරන්නට ඔවුන් උත්සාහ කළා. අදත් උත්සාහ කරනවා. දෙමළ භාෂාවට නිසි තැන ලබා දීම කිසිසේත්ම ජාතිවාදයක් නොවේ. හැබැයි උතුරේ ද්‍රවිඩ දේශපාලනඥයින් කරන්නේ දකුණේ දේශපාලනඥයින් කරන දේම බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ තමයි ජාතිවාදී අවස්සා තමන්ගේ බලය රැක ගැනීමට උත්සාහ කිරීම. ඊළාම් යුද්ධයට සහභාගී වූ තරුණයෙකු සමග එක් රූපවාහිනී විකාශනයක් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් ළඟදී ප්‍රචාරය වුණා. එම සාකච්ඡාවේදී අරුලානන්දන් අරුන් නැමැති එම තරුණයා මෙන්න මෙහෙම කියනවා.
මගේ නම තා භාෂකමත් එක්ක කියනෝ නම් අරුලානන්දම් අරුන්. මම කෙටි උත්තර ටික බලාපොරොත්තු වෙනවා.
රයිට්.
බෙදුම්වාදය, ෆෙඩරල්, ඒ වගේම ජාතිවාදය. ඔබ දකින්නේ කොහොමද? ඔය කාරණා තුන තැන් තුනක තියෙනවා. හැබැයි ඔබ දකින්නේ
ඔව් බෙදුම්වාදය, 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 ජාතිවාදය, ෆෙඩරල්.
ෆෙඩරල්.
ඒ ඔක්කොම මේ 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 දැන් තියෙනුනේ සිස්ටම් එක. මේ සිස්ටම් එකට ඕව ඕනේ. ඔබ ඕනේ ඉඳන් ඔබ හදන්නවා.
ඔය සිස්ටම් එක හදන්නේ කවුද?
සිස්ටම් එක දැන් ඔය දේශපාලනයක් තියෙනවනේ. ගවර්න්මන්ට්ස්, ගවර්න් බොඩිස්, ඒ බොඩිස් ඔය සිස්ටම් එකනේ අරන් යන්නේ. ඒ වා මේම වල බෙදුම්වාදී කියනවනේ. දැන් බෙදුම්වාදී කවුද කරන්නේ කියලා කියනකොට දැන් අපිට කියනවනේ මේ දැන් ඊළඟයි දෙම තමිල් අරස කච්චි කියලා තමයි මේ TNA සංවිධාන දැන් තියෙන දෙමළ ජාතික සම්දාන. ඒක ඒක පක්ෂයක් නෙමෙයි. ඒගොල්ලන්ගේ පක්ෂය වෙල ඒකන විවිධ පක්ෂය අතුල් කරාගෙන. ඒකේ මූලිකම ඉන්නේ ඔය සම්බන්ධනලාගේ.
දැන් ඔබ කියන විදිහට මේ බෙදුම්වාදයේ ජාතිවාදයේ නිර්මාණය කරන දේශපාලකයෝ
යස්
සාමාන්‍ය මිනිස්සුන්ට ඒක නැද්ද?
නෑ නේ. දැන් අපි කොළඹත් හිටියා. මේ මම ගාල්ලට ගියා. හැම දකුණ හැම තැනම ඔය කියන තද්දියම්ම කියනෝනේ නෝ සිංහල බුද්දිස් බෞද්ධ මිනිස්සුන්. ඉතින් අපි කොළඹ ගිහලා අතරමං වෙනකොට මේ ඒ හිටපු සිංහල මිනිස්සු තමයි අතින් අල්ලගෙන අවිලා පුතා. දැන් අපිට මේ අපේ කොල්ලෝ ආපු මේ ඩ්‍රයිවර්ට සිංහල දන්නේ නැහැ. ඒ මිනිස්සුන්ට දෙමළ දන්නේ නැහැ. නිකන් ජපාන් වගේ. දැන් මම කියවල තියෙන ජපානේ පාරක් ආවම මිනිස්සු ඇවිල්ලා අරන් ඇවිල්ලා දානවල. තමෙන් ගමන් නවත්තලා ආ නගින්න මගේ වාහනේ නැත්තම් ඒගොල්ලන් අපේ වාහනේ නැගලා ගිහිල්ලා හරියට තැනද. ඒ වගේම තමයි අපිවත් මේ කොළඹ මිනිස්සු සිංහල මිනිස්සු අපි එහෙම තමයි ගෙනත් දැම්මේ. ඈ අර දකුණේ මේ වගේ කට්ටියක් ඉන්නවනේ. දකුණෙත් ඉන්න මේ වගේ ජාතිවාද බෙදුම්වාද ඕව අවසන කට්ටිය. ඒ අවසන කට්ටියට මේගොල්ලන් තමයි ඕනේ. දැන් මේ දෙන්න බැලන්ස් වෙන්න එපා. දැන් මේ පැත්තෙන් කවුරු හරි ජාතිවාදේ කතා කරා නම් තමයි අර පැත්තෙන් ඉන්න මිනිසුන්ටත් ඒකට මේ කතා කරන්න මේකක් තියෙනවා. දැන් සාතන් ඉන්න කන්නේ ජීසස් වහන්සේට මේ යන්න පුළුවන්. දැන් සාතන්ව මැරුවා කියමුකෝ. දැන් සාතන් නැහැ. සාතන් නැත්තම් ජීසස් වහන්සේ නැහැනේ. ඕක නිකන් පිචර් එකක් නේ. ওই පිචර් එක අරන් යන්න ওই ඒ දෙකොල්ලොම එකයි අපේ. දෙමළ ජාතික සන්ධාන කියන කට්ටියයි දකුණ ඉන්න යම් කිසි බලවේගය කියන මහින්ද රාජපක්ෂලා කියලා නැත්තම් කවුරු හරි ඕගලන් හිතාගන්න කවුද මේ පැත්තෙන් මේ ජාතිවාදී අවසන කන්න මේ දෙන්න එක කට්ටිය. දැන් මෙයා නැත්තම් මෙයා නැහැ.
ජාතික ගීය ගැයෙන විට අපි කී දෙනෙක් ඊට නිසි ගෞරවය දෙනවද සීරුවෙන් ඉන්නවද කියන කරුණ ඔබ ඉමසිල්ලෙන් බලා ඉඳලා තියෙනවද? සමහරව බිම බලාගෙන අත් ඉදිරිපසට බැඳගෙන ඉන්නවා. හරියට මලමිනියක් ඉස්සරහා පිට මේ ගිය අයට ගරු කරන්න ඉන්නා වගේ. නැත්නම් රණවිරුවන් වෙනුවෙන් විනාඩි දෙක නිශ්ශබ්දතාවයේ රකින්න ඉන්නා වගේ. තව සමහරු අත් දෙක පිටුපසට බැඳගෙන ඇඳුම්බර විලාසයෙන් මූණ බෙරි කරගෙන ඉන්නවා. ඉන්න හැටි දැක්කහම දුකත් හිතෙනවා. මේ ආදී වශයෙන් නානා ප්‍රකාර ඉරියව් වලින් යුක්තව නේද අපි ජාතික ගීය ගායනා කරන්නේ? ඉන්දියාවේ නම් ජාතික ගීය ගායනා කළ යුතු ආකාරය 1971 දී සම්මත කළ ජාතික ගෞරවයන්ට අපහාස වැළැක්වීමේ පනත අනුව නීතිගත කර තිබෙනවා. ඒ අනුව ඉන්දීය ජාතික ගීය ගැයෙන විට සීරුවෙන් සිටිය යුතුයි, හිස ඍජුව තබාගත යුතුයි, ඉදිරිය දෙස බලා සිටිය යුතුයි වැනි නීති පනවා තිබෙනවා. අපිත් පුරුදු වෙන වටිනව නේද?
නමදිමු ශ්‍රී ලංකා ඒ අපේම අම්මා උතුරු කොනින් හැම නාමේ සුවඳයි දකුණු දෙසින් නැගෙන මේ සුවඳයි එක්කල දෑතේ සවියයි බැම්මයි නමදිමු ශ්‍රී ලංකා ඒ අපේම අම්මා මහා සයුරෙන් වටලාරක වල් බැඳ මහ වැව් ජලයෙන් නාවන දෝවන මේ කිරි කර කර සමව බෙදා දෙන නමදිමු ලංකා ඒ අපේ අම්මා ජය කැවනං ලවේ සත පෙන වැලි කැටයක් මත ಜಾති බේද නැත පයක් තබන්නට නිදහස් නිවහල් සිතුවිලි පොදි බඳ නමදි මුලංකා ඒ අපේ අම්මා
මාතෘභූමිය වෙනුවෙන් සටන් දුන් අපේ වීරයන් සිංහල දෙමළ මුස්ලිම් යන සියලුම ජන කොටස් වලින් සමන්විත වුණ බව ඔබ දන්නවා ඇති. එහි අවසාන ප්‍රතිපලයේ ලෙස 1948 දී අප බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා ස්වාධීන රාජ්‍යයක් බවට පත් වුණා. මෙතනදී සඳහන් කළ යුතු බොහෝ විට අපේ මතකයට නොනැගෙන කරුණක් තියෙනවා. අප කවුරුත් කියන්නේ අපේ නිදහස ලේ බිඳක්වත් නොසොල්වා ලබාගත් බව. ඒක ඇත්තද? බ්‍රිතාන්‍යන්ට සමස්ත ලංකාවම යටත් වුණ 1815 මාර්තු මාසයේදී උඩරට රදලවරුන් සහ බ්‍රිතාන්‍යයන් අතර අත්සන් තැබූ උඩරට ගිවිසුමෙන් පසුව බව කවුරුත් දන්නා දෙයක්. ඒ ගිවිසුම ඇති වෙන්නේ අපේ පාවාදීම්වල ප්‍රතිඵලයක් හැටියට. එතන වැඩ සිටියා වාරිපල සුමංගල හාමුදුරුව.
ඒක අත්සන් කරන්න විනාඩියකට කලින් කතිර කොඩිය සුද්දෙක් ඉස්සුවා. එතන වැඩ හිටියා අපේ වාරිපල සුමංගල හාමුදුරුව. උන්වහන්සේ පැන්න ගමම්ම කතිර කොඩිය පිම දාලා පාගලා අපේ කොඩිය ඉස්සුවා. අපේ දජය ඔසවලා ඒ විනාඩි දෙක යනකල් ඉන්නකෙ. ඒ කොඩිය සුදු පාට කොඩියක් සිංහයාමයි හිටියේ. එකෙනෙහිම උන්වහන්සේ කිව්වේ තාම අත්සන් කළේ නෑ. තව අත්සන් කරන්න විනාඩි දෙකක් තියෙන. උන්වහන්සේ හිරබාරයට ගත්තා. උන්වහන්සේ අපවත් වුණේ යාපනයේ මහා හිරගෙදර.
එහෙම උඩරටත් බ්‍රිතාන්‍යයට පාවා දීලා අවුරුදු 3ක් යන විටම උඩරට රදරවලුන්ට තේරුණා තමන්ට වැරදුන බව. බ්‍රිතාන්‍යයන් තමන් පොරොන්දු කිසිවක් ඉටු කළේ නැහැ. 1818 කැප්පෙටිපොළ දිසාවේ තුමන්ගේ නායකත්වයෙන් ඇරඹුණ ඌව වෙල්ලස්සේ කැරල්ල ඇරඹුණේ ඒ නිසයි. අපි වෙල්ලස්ස සටන ජයගත්තා. හැබැයි එක්නැලිගොඩ මොල්ලිගොඩ වැනි අපේම සිංහල රදලයන් කීප දෙනෙකු සටන පාවා දෙන්නත් ක්‍රියා කළා. අන්තිමේදී මේ කැරල්ල දරුණු අන්දමට මර්ධනය කෙරුණා. වෙල්ලස්සේ සිටි සියලුම වැඩිහිටි පිරිමින් මරා දමනු ලැබුවෝ. දේපළ කොල්ල කනු ලැබුවෝ. මේ ඉතිහාසය දැන් පාසල් පොත්වලින් ඉවත් කරලා ඒ නිසා අපේ අලුත් පරම්පරාව මේවා ගැන දන්නේ නැහැ.
කන්ද උඩරට ශුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් වෙලා ඉංගිරිසි කළු වැල්ලා කුරු යට මගේ රට යට පත් කළා.
කන්ද උඩ රට ශුද්ධ භූමිය මගුල් මඩුවට රැස් වෙලා ඉංගිරිසි කළු වැල්ල ගුරු යට මගේ රට යට පත් කළා උතුම් දලදා හිමි රකින්නට උනුත් කැප වෙන බව කියා ගිවිසුමේ පස් වනවා ගන්තිය පෙනි පෙනිම වැලලී කියා පරසිරිත් ගත් අයට සැලකිලි හෙලසිරිත් පල්ලට ගියා එක්ව අත්සන් තබපු අයටත් විපත්තිය තේරුම් ගියා සුදු කිරීටය කරපු කැනහිලි කන්ද පාමුල ඊට එරෙහිව නැගුණු උණුසුම වැඩි වුණා වෙල්ලස්සටින් තැන්න තැන තැන වීර දරු කැල රැස්සුණා නැගුණු රණ බෙර නාද නූසිහ ධජය සුලගේ ලෙල වුණා රටේරාල කිවුලේ ගෙදර මොහොට්ටාල ගිනි ගිහ ගම රතන පාල පෙරමුණ ගන්තයි උදාර වෙල්ලස්සෙන් නැගුණු ගින්න සැනකින් මැඩ පවත්තන්න සුද්ද එවපු කැපෙටි පොල නිල මෙහැරුනේ රට රකින්න එවපු කැම් පෙටි පොල නිලමෙ හැරුනේ රට රකින්න කැලේ කොලේ ජල දුර්ගෙන් මරුහි සර වැහි වැස්සා ලොව හොල්ලපු සුදු සේනා වෙල්ලස්සෙදි පසු බැස්සා ගහට විපත ගහම වේ හටන රහස් පිට දුන්නා එක් නැලි ගොඩ මොල්ලි ගොඩලා සුද්දට යලි පන දුන්නා සියලු සිරිමි හර කබාන දුටු දුටු තැන වෙඩි තිබ්බා කෙත්වතු ටික අටු කොටු ටික උන්න විදින් ගිනි තිබ්බා අපේ සටන එදා ලාබෙට පාවා නොදෙන්න අපිට හයිය තිබුණ යාළු සුදු තුවක්කු බිම නවන්න කියපු නුවන ආයෙත් බෑ ඇතුන් නවාවත් අදින්න අතීතයම ගුරුවරයෙකි හොඳ පාඩම් ඉගෙන ගන්න කියපු නුවන ආයෙත් බෑ ඇතුන් නවාවත් අදින්න අතීතයම ගුරුවරයෙකි හොඳ පාඩම් ඉගෙන ගන්න අතීතයම ගුරුවරයෙකි හොඳ පාඩම් ඉගෙන ගන්න
නමුත් තවත් අවුරුදු 30ක් ගිය තැන 1848 දී නැවතත් උඩරට කැරැල්ලක් ඇති වුණා. වීර පුරංගප්පු හා ගොංගාලේගොඩ බණ්ඩා නායකත්වයෙන් දුන් මේ කැරැල්ලත් දරුණු ලෙස මර්ධනය කරනු ලැබුවා. ඊට හරියටම අවුරුදු 100කට පස්සේ 1948 දී අපි බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබුවේ. ඒ කාලයේ අතරතුරත් ජාතික නායකයින් බ්‍රිතාන්‍යයන් අතින් නොයෙකුත් තාඩන පීඩනවලට ලක් වුණා. ඉතින් කොහොමද කියන්නේ අපි නිදහස ලබා ගත්තේ ලේ බිඳුවක්වත් සොලවන්නේ නැතුව කියලා. අන්තිමට දෙවැනි ලෝක යුද්ධය පටන් ගත්තාට පසුව බ්‍රිතාන්‍යයන්ට ආසියා කරේ රැඳී සිටීම දුෂ්කර වන තැනට කටයුතු යෙදුණා. ඊට වැදගත්ම හේතුව වුණේ බ්‍රිතාන්‍යය ඇතුළු මහ බලවතුන් යටතේ ආසියාවේ පැවතුණු රටවල් එනම් පිලිපීනය, සිංගප්පූරුව, මලයාව, හොංකොං, ලන්දේසි පෙරදිග ඉන්දීය රාජ්‍ය, තායිලන්තයේ විශාල කොටසක්, ප්‍රංශයට යටත්ව පැවති ඉන්දුචීන කොටස සහ බුරුමය වැනි රටවල් යටත් කර ගනිමින් ජපානය විසින් අධිරාජ්‍ය බලවතුන්ට එල්ල කළ දැඩි ප්‍රහාරය. මේ ප්‍රහාරය නිසා තමයි බ්‍රිතාන්‍යයන්ට තම බලවත් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණේ ආසියාකරේ රැඳී ඉන්න. 1941 දෙසැම්බරයෙන් පටන්ගෙන දින 90ක් ඇතුළත ජපානය විසින් එල්ල කරන ලද මෙම හදිසි තදබල ප්‍රහාර මැද්දේ පරාජයට පත් බ්‍රිතාන්‍ය වටහා ගත්තා තමන්ට තවදුරටත් පෙරදිග අධිරාජ්‍ය පවත්වාගෙන යාම පහසු නොවන බව. ජපානයේ පසුව පරාජය වුණ බව ඇත්ත. නමුත් මේ ඓතිහාසික සාධකය, ඒ කියන්නේ බ්‍රිතාන්‍ය ඇතුළු මහා බලවතුන් ලැබූ පරාජය, ජපානය අතින් ලැබූ පරාජය 1948 දී අපේ රටටත් නිදහස ලබා ගැනීමට මහෝපකාරයක් වූ බව අද ඉතිහාසඥයින් පිළිගන්නා කරුණක්. කෙසේ හෝ අපලද නිදහස ගැන කල්පනා කරන විට වඩාත් වැදගත් වන්නේ ඒ නිදහස අපි භුක්ති විඳ සහ භුක්ති විඳින ආකාරය ගැන කල්පනා කිරීමයි. නිදහස ලබන විට අපි හොඳ කෘෂිකාර්මික රටක්. වීගොවිතැන අපේ ප්‍රධාන ජීවනෝපාය වෙද්දී තේ රබර් පොල් අපේ ප්‍රධාන විදේශ විනිමය උපයන මාර්ග වුණා. නිදහස් ලංකාවේ පළමු වන අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා නිදහස් සටනේ පුරෝගාමියෙක්. ශ්‍රී ලංකාවේ පළමු වන අගමැති ඩී.එස්. සේනානායක මහතා මීර්ගම බෝතලේ වලව්වේ ලොක්ක වුණත් හොඳ සිංහල ගැමියෙක්. එතුමා මින්නේරි ජනපදයට ගිහින් හිටන් ගැමියන් අමතා කළ කතාවක් ඔබට ඇහෙන්නට සලස්වන්න ඕනෑමයි කියලා මට හිතුනේ. කෘෂිකර්මයේ නගා සිටුවීම ගැන එතුමා කොයිතරම් සැලකිලිමත් වුණාද, ගොවි ජනතාව ගැන ඔහුගේ සැලකිල්ල කොපමණද යන කරුණු සහ ඔහුගේ ගැමි සිංහලය කොතරම් සුන්දරද යන කරුණත් ගැන ඔබට අදහසක් ඇති කරවන්නයි. හිටන් කියන වචනේ මම අවධාරණය කළේ ඇයි කියලා සමහර විට ඔබ දන්නවත් ඇති. ඒක සිංහල කතා කරන කවුරුත් පාවිච්චි කරන ගැමි වචනයක්.
තමුන්නාසලන මං කියන්න කැමති ඒ උදවිය ලංකා මේ පැත්තට ඇවිදින් හිටම් ඒකන ලැබුණේ මොකද්ද? සේරම එලිකර ගන්නට රුපියල් 30 හිටම් 55ට විතරක් ලැබුණේ. අද මේ නියර්වල් බඳින්ට රුපියල් 7000 සිරා 15 වෙනකල් ලැබුණේ. ගියක් හරි ගස ගන්නට ලැබුණේ රුපියල් 85යි. ඒවා සේරම තමුන්ගේ වීරියෙන් ගුණ කකා තමුන්ගේ දරුව මරු කවුරුවත් නැතුවත් තනිය මාගල ඉදම් ක්‍රියා කරන් දෙදුනා. ඒ ක්‍රියා කරන වෙලාවේදී කොයි තරම් ක්‍රියාර කෙරුවද කියන එක තමුන්නාසලා කල්පනා කරලා බලාපුවම තමුන්නාසලාට පෙනේ කොයි තරම් උතුම් සේවයකට ඒගොල්ලෝ යෙදුනාද කියලා. හිතල් මාතෘණී මේක ආරම්භ කරපු වෙලාවේදී දැන් නම් තමුන්නාසලා හොඳටම දන්නවා ඉංජිනේරු දෙපාර්තමේන්තුවෙන් කොයි තරම් උදව් කරනවද කියලා. හිතම් ඒකට මොකද ඒ කාලයේදී ඉංජිනේරු දෙපාර්තමේන්තුවත් විරුද්ධ වෙලා හිතම් මින්නේරි ගොයිපල්ග මින්නේරියේ තියෙන වැව කිස් කරලා හිටම් අවුරුදු දෙකක් මේ මිනිස්සු දුක් විඳින්න ඇති වුණා. මං ඒගොල්ලන්ට ඇද හිටන් කිව්වා මෙතෙන්දි අපි ජාති සේවයක් කටයුතු කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. මේ උඹලට මේ සේවය වෙන එකට ඉර්ෂ්‍යාවෙන් මේ කටයුතු කරන්නේ කොහොම නමුත් මා එක්ක හිටින් ඉట్లా හිටන් මේක කටයුතු කරලා හිටලා කරුවොත් මේක අපි ජාතියට සේවයක් කරන එකයි කියලා හිටන් කියපුවාම ඒ සියලු දෙනා කිව්වා බඩිකින්නේවත් ඉඳලා හිටන් අපි කටයුතු කරනවායි කියලා හිටන්. ඒක නිසා මේ දැන් ඉන්න ලොඩු ටික වෙන්න පුළුවන් ශරීරය දිහා බැලුවොත් ඒකන මොකද ජාතික වීරයෝ ජාතිය නගවපු ආර්ථික තත්ත්වය දිනු කරන් තේදුනෝ තමුන්නාසලා කවුරුත් මෙතන සැප ඉන්න වෙලාවේදී මල් පූජා කරන් සෑහෙන ඒගොල්ලන්න මතක් කරගෙන මේ තරම් සේවයක් කරුවයි කියලා හිතර අරගෙන ඒ වෙලාවේදී කිව්වේ නෑ කොයි වෙලාවකවත් මං ආ වෙලාවකට මේක ඕනයි කියපුවාම මෙහෙම කරමු කියපුවාම ලෑස්ති වෙන කොරන්ට කියලා හිතන් ඒ වෙලාවේදී මම මෙතෙන්දි මෑද හිනන් හම්බ වෙන උදවිය කියන්නේ නෑ මට මගේ බට මේක ඕනෑ අරක ඕනෑ කියලා හිතන් ඒගොල්ලෝ කියන්නේ මොකද්ද අපෙන් මොනවද ජාති සේවයට ඕනෑ ජාතිය සේවය කරන්ට ලෑස්ති වෙලා නම් කටයුතු කරපු නිසා තමයි මේ තරම් උඩට කටයුතු කරන්න යෙදුනේ. තමුන්නාසලා කල්පනා කරලා බලන්ට ඒ වෙලාවේදී ඒ මහත්තුරුන්ට විතරක් නෙවෙයි වෙන එකත්යා මේ කටයුතු කරන මටවත් මං ඇමති කෙනෙක් වුණාද මොකද වෙන එකත්යා මට මෙතෙන්ට ආහම ඉන්ටර්සිටි බංගලාවෙනුත් තානම් කොල්ලටම මාවෙල එව්වා. ඒ විදිහටයි කටයුතු ඇති වුණේ. එව්වා තේරම අපි දුක් විඳලා හිටන් මාංශ වෙලා අපි කටයුතු කරමින්
මේ තරම් විශාල ව්‍යාපාරයකට හේතු වුණා. මාතෘනි තමුන්නාසල හතර ගන්න ඕන අපේ ජාතියේ විදහසනන් ලැබිලා තියෙන්නේ. අපේ තත්ත්වයේ බොහොම අපේ ආශාවට වැඩිය අඩුයි. ඒකට මොකද මේ රට ශාස්ත්‍රීය රටක්. අපේ ඉන්න මා මිනිස්යෝ වාසනාවන්ත ගුණවන්ත වීරියවන්ත උදවිය. අවුරුදු 400 ගානක් අපේ උරුමේ නැති වෙලා තිබුණාට මොකද? අපේ උරුමේ ආයෙත් ලැබිලා තියෙන නිසා ඒ උරුමේ සම්පූර්ණ ප්‍රයෝජනය ගන්නට නම් තමුන්නාසලා සියලු දෙනාගේ වීරියෙන් මේ තරම් ප්‍රයෝජනයක් ඇතුණයි කියලා හිතන් පිතා ගන්නවා නම් තමුන්නාසලා මං ඉල්ලන්නේ තමුන්නාසලා කල්පනා කරන්ට පුජ්‍යලික වශයෙන් නෙවෙයි දැන් මං තමුන්නාසලාගෙන් ඉල්ලන්නේ වෙන එකක් නෙවෙයි මා සමග අපි සමග මේ සියලු දෙනාම එක්කම වෙලා හිටම් අපේ ජාතිය නගන්ට සියලු වැඩවලටම යෙදලා හිටම් ක්‍රියා කරමු කියලා හිටම් බගපත් තමුන්නාසලා මං ඉල්ලන්ට මේ බලාපොරොත්තු වෙන්නේ
ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නවසීලන්තයේ ඕක්ලන් නුවර සිට ප්ලැනට් ඕඩියෝ 104.6 ඔස්සේ ගුවනට මුසු කෙරෙන ජන්මභූමි සතියේ සාර සංග්‍රහයටයි. ජන්මභූමි වැඩසටහන පුරා මාසයක් මුළුල්ලේ www.planetaudioalairakjanmabhoomi යටතේ අන්තර්ජාලයේ රඳවා තැබෙන නිසා ඔබට අවශ්‍ය ඕනෑම විටක ඊට සවන් දීමට හෝ ඩවුන්ලෝඩ් කරගැනීමටත් පුළුවන්.
ලොව බිහි වූ ආගමික නායකයින්, දාර්ශනිකයින් සියලු දෙනාම උත්පත්තිය ලැබුවේ ආශ්‍රාණි කලාපය තුළ. ගෞතම බුදුරජාණන් වහන්සේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, නබි නායකතුමා ඇතුළු මෙලොව බිහි වූ අතිශ්‍රේෂ්ඨ චරිත සියල්ලක්ම කේන්ද්‍රගත වුණේ අප උපම් මාතෘ භූමියත් ඇතුළත් ආසියානු කලාපය තුළ. ආසියාව බටහිර ආක්‍රමණ නිසා විනාශ වුණ බව අපි දන්නවා. නමුත් අපේ රට හැරෙන්නට බටහිර අධිරාජ්‍යවාදයෙන් නිදහස් වුණ රටවල් අද දියුණුවේ හිණි පෙත්තටම ගිහින් ඉන්දියාව අජටාකාශයත් තරණය කරනවා. අපි තාමත් එතනමයි. අවුරුදු 71ක් තිස්සේ අපි මොනවද කළේ කියලා ආපස්සට හැරිලා බලන්න කාලය ඇවිත්. රටට ගැළපෙන ව්‍යවස්ථාවක්වත් හදාගන්න බැරුව අපි තාමත් දඟලනවා. අධ්‍යාපනයේට, කෘෂි කර්මාන්තයේට, කර්මාන්ත ශාස්ත්‍රයේට, ක්‍රම සම්පාදනයේට කොටිම්ම කිව්වොත් කිසිම දෙයකට ජාතික ප්‍රතිපත්තියක් නැහැ. ජාතික ප්‍රතිපත්තිය හදන්න කතා කරන්න, සාකච්ඡා කරන්න පුළුවන් ඕනෑකම තියෙන මහජන නියෝජිතයින් අපිපත් කරගෙන තියනවාද? පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225 දෙනාගෙන් සාමාන්‍ය පෙළවත් සමත් නැති 94 දෙනෙක් ඉන්න බව මෑතදී පුවත්පත්වල පළ වුණා. මන්ත්‍රීන් 225 දෙනාගෙන් උපාධිධාරීන් ඉන්නේ 25යි. ඉතින් මේ වගේ නූගතුන්ගෙන් රටකට දියුණුවට අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති සම්පාදනය වෙයි කියලා කොහොමද බලාපොරොත්තු වෙන්නේ? එහෙම කරන්න ඌමනාවක් තියෙන අය ඉන්න බවක්වත් නොපෙනීම අවාසනාවක්. ලංකාවේ පළමු වෙන අග්‍රාමාත්‍ය මහමාන්‍ය ඩී.එස්. සේනායක මහතා 7 වෙනි පන්තිය පමණයි සමත් වෙලා තියෙන්නේ. නමුත් එතුමාගේ දූරදර්ශී බව කොතරම්ද යන්න එතුමාගේ කතාවෙන් ඔබටත් පැහැදිලි වන්නේ.
ආසියානු සංවර්ධන බැංකුවේ පර්යේෂණ වාර්තා අනුව 1948 දී ශ්‍රී ලංකාව නිදහස ලබන විට මනා සංවර්ධිත අපනයන ආර්ථිකයක් රට හිමිව තිබුණා. අපේ විදේශ විනිමය සංචිත ඉතාම ඉහළ තත්ත්වයක පැවතුණා. රටට ගැලපෙන යටිතල පහසුකම් පද්ධතියක් පිහිටා තිබුණා. අනිකුත් ආසියානු රටවල් හා සංසන්දනය කරන විට දියුණු අධ්‍යාපන ක්‍රමයකුත් රාජ්‍ය පරිපාලන තන්ත්‍රයකුත් ලංකාවට හිමිව තිබුණා. ඒ වගේම ඉතාම ස්වාධීන අධිකරණ පද්ධතියක්ද ලංකාවේ පැවතුණා. දැනට අවුරුදු කීපයකට පෙර ලංකාව පැවතුණු තත්ත්වයත් අපත් සමග නැත්නම් අපටත් පසුව නිදහස් වූ රටවල ආර්ථික තත්ත්වයත් පැහැදිලි කරන්න මෙන්න මේ සංඛ්‍යාලේඛන දිහා බලන්න. 1960 දී අපේ වාර්ෂික දළ එක ජන ආදායම ඇමරිකානු ඩොලර් 141යි. තායිලන්තේ 96යි. කොරියාවේ 156යි. මැලේසියාවේ 273යි. 1995 වන විට, ඒ කියන්නේ තව අවුරුදු 35ක් ගිය තැන, තායිලන්තේ ඒක ජන ආදායම ඩොලර් 96 ඉඳලා ඩොලර් 2740 දක්වා ඉහළ ගියා. මැලේසියාවේ ඒක ජන ආදායම 273 සිට 3890 දක්වා ඉහළ නැංගුණා. කොරියාවේ ඒක ජන ආදායම ඩොලර් 156 සිට 9700 දක්වා මහා පිම්මක් පැන්නා. ඒ රටවල් 40 ගුණයකින් 60 ගුණයකින් ඒක ජන ආදායම වැඩි කරගනිද්දී අපට පුළුවන් උනේ ඩොලර් 141 ඉඳන් 700 දක්වා යන්තම් 4 ගුණයකින් ඉහළට යන්න පමණයි. කාගේද වරද? කොතනද වරද? 1960 දී ජාතික ආර්ථිකයට කෘෂිකර්මාන්තයේ දායකත්වය 36.2ක්. 2015 දී මේ ප්‍රතිශතය 8.2 දක්වා පහළ වැටුණා. අපි නිදහස ලබන දවසේ ලංකාව සතයක්වත් ලෝකයට ණය වී සිටියේ නැහැ. අද අපේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 53,177ක්. රුපියල් වලින් නම් මිලියන 95,72,000ක්. ඒ කියන්නේ රටේ සෑම පුරවැසියෙක්ම දැන් රුපියල් 435,000ක් පිටරටවලට ණයයි. ළඟදී මහා බැංකු අධිපතිවරයා කියා තිබුණා 2019 වර්ෂයේදී ණය ගෙවන්න ඩොලර් මිලියන 6,500ක් වුමනා බව. එපමණ මුදලක් සොයාගත නොහැකි බවත් තිබෙන්නේ ඩොලර් මිලියන 3,500ක් බවත් ඒ නිසා හිග මුදල වන මිලියන 2000 ණයට ගත යුතු බවත් මහා බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා තිබුණා. ඒ කියන්නේ ණය ගෙවන්නත් තව තව ණය ගන්න ඕන වෙන බවයි. ණය ගන්න බැරි වෙනකොට මොකද කරන්නේ?
වටිනා කියන දේ විකිණිය යුතුය රටේ. අමන ගණන් කෑ ගැසුවත් අතර වටේ. ඒවා නොවිකොත් අපි හැම මකර කටේ. රට කරවන්ත නම් මසුරං ඇතුව කැටේ. වටිනා කියන දේ විකිණිය යුතුය රටේ. අමන දනන් කෑ ගැසුවක් අතර වටේ. ඒවා නොවිකොත් අපි හැම මකර කටේ. රට කරවන්ත නම් මසුරං ඇතුව කැටේ. වටිනා කියන දේ විකිණිය යුතුය රටේ. අමන දනන් කෑ ගැසුවක් අතර වටේ. ඒවා නොවිකොත් අපි හැම මකර කටේ.
අපේ මව්බිම නිදහස ලබන අවස්ථාවේ සශ්‍රීකව තිබිලා දැන් මෙහෙම අගාධයට යන්න හේතු මොනවාද? පැහැදිලිවම අපට ජාතික සැලසුම් කිසිවක් නැතිකම ලොකුම හේතුවක්. සැලසුම් හදන්න ඉන්න පිරිස තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කරලා තම තමන්ගේ සාක්කු පුරව ගන්න කල්පනා කරනවා මිසක් රට ගැන නොසිතීම තමයි පළවෙනි කරුණ. එහෙම වෙන්නේ ඇයි? රටක සකලවිධ දූෂණ, සකලවිධ මංකොල්ලකෑම්, මහජන දේපල වංචා කිරීම සිදුවන්න ප්‍රධාන හේතුව කුමක්ද? පිළිතුර නීතියේ ආධිපත්‍ය බිඳවැටීම.
ලෝක ප්‍රසිද්ධ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ අලුත්ම වාර්තාව, ඒ කියන්නේ 2018 වාර්තාව දැන් පිටවී තිබෙනවා. මේ වාර්තාවේ දැක්වෙන CPI ඉන්ඩෙක්ස්, එහෙම නැත්නම් දූෂණ සංජානන දර්ශකය ඉතාම වැදගත් හැටියට ලෝකේ කවුරුත් සලකනවා. එයින් දැක්වෙන්නේ එක එක රටවල පවතින දූෂණයේ ප්‍රමාණය. ලෝකේ රටවල් 180ක් මේ දර්ශකයට අසු කරගෙන තිබෙනවා. අඩුම දූෂිත රට ලකුණු 100ක්ද, වැඩිම දූෂිත රට ලකුණු 0ක්ද වශයෙන් දැක්වෙන ලකුණු පරාසයක් තුලයි දූෂණ සංජානන දර්ශකය රටවල් වර්ග කරන්නේ. මේ අනුව ලෝකයේ අඩුම දූෂිත රට හැටියට සැලකෙන්නේ ලකුණු 91ක් ලබාගත් ඩෙන්මාර්කය. ලෝකයේ දූෂිතම රාජ්‍ය ලෙස හඳුනා ගැනෙන සෝමාලියාව ලබා ඇත්තේ ලකුණු 8යි. අපේ නව ශ්‍රීලන්තයේ ඉන්නේ ලකුණු 87ක් ලබාගෙන දෙවෙනි ස්ථානයේ. ශ්‍රී ලංකාවේ දූෂණ තත්ත්වය කොහොමද? ලකුණු 38ක් ලබාගෙන අපි ඉන්නේ 89 වෙනි තැන. 89 වෙනි තැන කියන්නේ අපි ඉන්නේ බොහොම අන්ත දූෂිත තත්ත්වයක නේද? 2017 දී අපි හිටියේ ඊට පහලින් 91 වෙනි ස්ථානයේ. 2018 දී ලකුණු 2ක්වත් වෙන වැඩිපුර ලබාගෙන ඉදිරියට ඇවිත් තිබීම ගැන සතුටු වෙන්න පුළුවන්. දැන් දැන් ශ්‍රී ලංකාව තුළ යම් යම් දූෂණ විරෝධී ජන බලවේග ඉස්මතු වන බව අපට පේනවා. මේ සුළු ප්‍රගතියට හෝ හේතුව ඒ දූෂණ විරෝධී බලවේග බව නිසාකයි.
දේශපාලනඥයින් මහජන දේපල වංචා කරමින්, සොරකම් කරමින්, ගසා කමින් දූෂණය යෙදෙන හැටිත්, ඔවුන්ගෙන් රට ගලවා ගැනීමට නම් ප්‍රජාතාන්ත්‍රික සංවිධාන ශක්තිමත් කර ජනතාව සංවිධාන විය යුතු බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් අපට පැහැදිලි කර දෙනවා. කවුද අපේ රට දූෂණය කරන්නේ? අපි උදාහරණයකින් පැහැදිලි කරගනිමු. ඔබ ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති බැලුවා නම් දන්නවා මෑතකදී රේගු අධ්‍යක්ෂ ජනරාල් වරිය වූ සරෝජනී චාල්ස් මහත්මිය හදිසියේම ඒ තනතුරින් ඉවත් කරනු ලැබුවා. නමුත් රේගු වෘත්තීය සමිති ඉර තදබල ලෙස විරුද්ධ වීම නිසා අන්තිමේදී මුදල් ඇමතිවරයාට සිදු වුණා ඇය නැවත පත් කරන්න. මුදල් ඇමති කිව්වා චාල්ස් මහත්මිය රේගුවේ ආදායම් හරි හැටි උපයා දුන්නේ නැති නිසායි මුළු කැබිනට් මණ්ඩලයම ඒකමතිකව ඇව ඉවත් කරන්න තීරණය කළේ කියලා.
නමුත් සැබෑ හේතුව නම් ඌට දේශපාලනඥයන් කිහිප දෙනෙකුගේ වංචනික ක්‍රියාවන්ට ඇය එරෙහිවීම බව අද මුළු රටම දන්නා කරුණක්. මේ පිළිබඳව ප්‍රබල සමාජ ක්‍රියාකාරිකයෙකු හා නීතිවේදියෙකු වන නාගානන්ද කොටිතුවක්කු මහතා කියන මේ කතාව අහන්න.
ඇය පැමිණියට පසුව එක අවස්ථාවක නිලධාරීන් 9 දෙනෙක් සේවය අත්හිටෙව්වා. ඊට පස්සේ 3 දෙනෙක් නිරපහැරියා. පස්සේ ඊයේ දෙපෙරද තව දෙන්නේ. ඒ කියන්නේ 14ක් අතර. මේක පසුගිය අවුරුදු 20 තුනවත් වෙච්ච නැති දෙයක්. ඉතින් මේ රේගු දෙපාර්තමේන්තුවේ අයගත්තේ එඩිතර පියවර නිසා ඔබ දකින්න ඇති පළවෙනි වතාවට ශ්‍රී ලංකාවේ තමන්ට කලින් හිටපු අධ්‍යක්ෂක ජනරාල් ධූරේ දරුව තනත්තා චූලානන්ද පෙරේරාට එරෙහිව ඇය ඍජු තීරණයක් ගත්තා. චූලානන්ද පෙරේරා අර BMW මහා වංචාවේ බිලියන 16ක බදු වංචාව. බිලියන එකක් කියන්නේ මිලියන 10ක්. ඒ සම චූලානන්දට පෙරේරාට හා ඒ අදාළ ප්‍රෙස්ටිජ් ඔටෝමොබයිල් සමාගමට එරෙහිව අභියාචන අධිකරණයේ පවර ඇති නඩුවේදී ඇය පැහැදිලිවම අධිකරණයට ලිඛිතව ප්‍රකාශ කළා චූලානන්දගේ යටතේ ඒ දීපු තීන්දුව, ඒ සමාගමේ ඒ කරපු වංචාව යට ගැසීම සම්බන්ධයෙන් දීපු තීන්දුව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. නැවත පරීක්ෂණයක් පවත්වන්න ඇය තීරණය කළා. ඒක එක හේතුවක් ඇය රජයේ ප්‍රසාදය අහිමි වීමට. රටේ රාජ්‍ය නායකයා මගදී කරනකොට කැබිනට් මණ්ඩලයේ වගේම බරපතල වංචාවල යෙදෙනකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිදහසේ පොදු සම්පත් මංකොල්ල කරනකොට රටකට වෙන දේ තමයි මේ. මේ අවස්ථාවේදී ඇය රේගුවෙන් නරපහැරීම සම්පූර්ණයෙන්ම වැරදි. ඇය ගත්තේ උත්සාහය කොහොම හරි නැවතත් රේගු දෙපාර්තමේන්තුව තුළ නීති ආධිපත්‍ය ස්ථාපිත කිරීමට. කවුද ඇයව නිරපෑරුවේ? මංගල සමරවීර ඔබට කියන්න ඕන, ඔබ දන්නවා ETI කියලා අර බිලියන 34ක් මේ රටේ මහජනතාවගේ තැන්පත් මුදල් වංචා කරපු ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක්. කවුද? මනෝ තිත්තවැල්ල. ඔහු කොහෙද නැවතුනේ? ඔහු නැවතුනේ කියලා කෙලින්ම මංගල සමරවීරගේ මුදල් අමාත්‍යාංශය. මෙය නිරපාහැරීමේ මේ කුමන්ත්‍රණය පිටපස්සේ ඉන්නවා මනෝ තිත්තවැල්ල, අමාත්‍යාංශයේ ලේකම් සමරතුංග, ඒ වගේම අමාත්‍යාංශයේ අමාත්‍යවරයා. මොකද්ද මේ රටේ නීතියේ ආධිපත්‍යය? මේකෙන් ඔබට දෙන පණිවිඩය, නීතියේ ආධිපත්‍ය අපි සත පහකට මායින් කරන්නේ. අපේ ඇයට නිදහසේ රට මංකොල්ල කන්න පුළුවන්. රටේ රාජ්‍ය නිලධාරීන් අපේ නීතියට පටහැනිව ගියොත් උන්ට අත්වන ඉරණම මෙයයි.
දේශපාලනඥයින් සහ ඔවුන් ඉදිරිපිට වැඳ වැටෙන්නා වූ නිලධාරීන් එකතු වූ විට දූෂණය රජ කරන්න පටන් ගන්නා බව ලෝක දූෂණ විරෝධී ආයතනය පමණක් නොව ලෝකයේම මධ්‍යස්ථ මතධාරීනුත් එකහෙලා පිළිගන්නා දෙයක්. නවසීලන්තයේ ජාතික ගීයට පවා දූෂණයෙන් රට ගලවා දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලන වදන් පෙළක් ඇතුළත් කර ඇත්තේ ඒ නිසා නොවේද? අපේ දේශපාලනඥයින් කිසිවෙකුටත් රට ගැන හිතන්න උවමනාවක් නැති බවට උදාහරණ කෙලවරක් නැතුව දකින්න පුළුවන්. ඔවුන්ට අවශ්‍ය වන්නේ තමන් බලයේ සිටින කාලය තුළදී හැකි තාක් ධනය උපයා ගැනීමට පමණයි. බලයේ ඉන්නවුන් පරාජය වී අලුත් පිරිසක් බලයට පත් වී මහජන දේපළ සොරකම් කරන විට විපක්ෂයට ගිය පිරිස ඇඟිලි ගනිමින් ඉන්නේ නැවත බලයට පැමිණ පුරුදු ගසා කෑම සඳහා අවස්ථාව ලැබෙන තුරයි. මේ ගැන අතිඋතුම් අග්‍ර රාජගුරු මල්කම් රංජිත් හිමිපාණන් දක්වන අදහස බලන්න.
මම හිතනවා අපි මේ වැරදි පැත්තට යන්නේ. අවුරුදු 5-5 තට්ටු මාරු කරනවා. එක ආණ්ඩුවක් එනවා, ඒගොල්ලෝ ඉස්සෙල්ලා ආණ්ඩුව කරපු දේවල් ඔක්කොම උඩ යට පෙරලනවා. ඒ නිසා අපිට ඕනේ අපේ රට අපේම ආර්ථික රටාවක් තුල ජීවත් වෙන්න පුළුවන්. මිනිස්යාගේ ආත්ම ගෞරවය, ආධ්‍යාත්මිකත්වය සහ සංස්කෘතික පසුබිම ආරක්ෂා කරන වැඩපිළිවෙලකට තමයි අපි යන්නට ඕනේ. මටවත් තේරෙන්නේ නැහැ ඇත්තටම කවුද මේක කරන්න ඕනේ කියලා. මොකද අපිට මේ ඉන්න එක්කෙනෙකුවත් විශ්වාස කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. වැඩේ තියෙන්නේ මේ එක සැරයක් බලයට ආපු අය ඒක අතාරින්න කැමති නැහැ. මෙන්න මේ විදිහට උලල්කා ගැනීම කරගෙන මේ දේශපාලනේ මේ විදිහට ගියොත් අපේ රට විනාශ වෙනවා. යම් කිසි ප්‍රතිපත්තියක් ඕනෑම රජයකින් මේ රටට ඉදිරිපත් කරනවා නම් ජනතාවගේ කැමැත්ත නැතුව ඒවා කරන්න සුදුසු නැහැ. ජනතාවගේ කැමැත්ත නැතුව මේ රට වෙනත් රටවල් වලට බදු දෙන්න ඒවා කරන්න හොඳ නැහැ. අපි වෙළඳ ගිවිසුම් හදනවා නම් ජනතාවට ඉදිරිපත් කරලා ඒ වෙළඳ ගිවිසුමට රෙෆරෙන්ඩම් එකක් තියන්න ඕනේ. ජනතාවගේ කැමැත්ත ගන්න. ජනතාව කැමතිද මේකට? අපි මේ බලය ලබා දෙන අය ඒගොල්ලන්ට මේ රට අයිති කරලා දෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේ රටේ මුරකාරයෝ මිසක් අයිතිකාරයෝ නෙමෙයි.
අපේ රටේ බොහෝ මැතිඇමතුරුන් හැසිරෙන්නේ තමන් පත් කර ඇත්තේ මහජන මුදල් හොරකම් කිරීමට පමණක්ම බව හිතාගෙනයි. ඔවුන් පාර්ලිමේන්තුවේ නීති සම්මත කරගන්නේ තමන්ට වාසියක් වෙන ආකාරයට. පසුගිය කාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පැලැස්තර දමමින් එක් පිරිසක් පවතින බලය වැඩි කර ගැනීමටත් තව පිරිසක් අලුත් බලයක් ලබා ගැනීමටත් කළ අරගලය ඔබ දකින්නට ඇති. ඒ අතරේ උතුරේ ජාතිවාදයක් මතු කරගත් ඇතැම් ද්‍රවිඩ ඇමතිවරුන් උතුරු නැගෙනහිර එකතු කොට ෆෙඩරල් රාජ්‍යයක් ලබා ගැනීමට උත්සාහ කරනවා. ඇතැම් අය ජාතික කොඩිය, ජාතික ගීය, ජාතික පුෂ්පය ආදී පමණක් නොවෙයි ජාතියේ ඉතිහාසය පවා වෙනස් කරන්න යෝජනා කරනවා. ඒ වගේම ආගම දහම ඇතුළත් පොත්පත් වෙනස් කිරීමෙන් ජාතික සංහිඳියාවක් ඇති කළ හැකි කියා සමහරුන් කල්පනා කරනවා. නමුත් මේ කිසිදු පුද්ගලයෙක් නොසිතන වැදගත්ම දේ තමයි ශ්‍රී ලංකාවේ තිබෙන අති බහුල සම්පත් ප්‍රමාණය කළමනාකරණය කොට ඒ සඳහා ජාතික ප්‍රතිපත්ති සකස් කර ක්‍රියාත්මක කොට ජනතා සුභසිද්ධියේ ඉෂ්ට කළ යුතු බව. නමුත් අපොස සාමාන්‍ය පෙළවත් පාස් නැති මන්ත්‍රීන් 94ක් ඉන්න පාර්ලිමේන්තුවකින් සහ හරිහම්බ කර ගැනීමම ප්‍රධාන අරමුණකට කොටගත් විධායකයකින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඒ නිසා තමයි නීති ආධිපත්‍ය ස්ථාපිත කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින්නේ. එවිට කවුරුත් නීතියට අවනත විය යුතුයි. දැන් නීතිය පොතට පමණක් සීමා වී තිබීමයි ප්‍රශ්නය. ඉස්මතු විය යුත්තේ පුද්ගලයා නොව නීතියයි. රජ කළ යුත්තේ පුද්ගලයන් නොව නීතියේ ආධිපත්‍යයි. ඇයි අපිට මෙහෙම වුණේ? අවුරුදු 71ක් තිස්සේ අපි ඉන්නේ කොළපාට කොටුවල, රතුපාට කොටුවල, නිල්පාට කොටුවල, දම්පාට කොටුවල, දැන් දොඩම්පාට කොටුවලත් ඉන්නවා. මෙන්න මේ කොටුවලින් මිදිලා ස්වාධීනව හිතන්න පුරුදු වෙන්න. එදාට අපේ රට ලැබූ නිදහසේ සැබෑ අරුත භුක්ති විඳින්න අපිට පුළුවන් වෙන්නේ අන්න එදාට. අපි කොටුවලින් එළියට බයිමු. වෙනසකට කාලයයි මේ. හෙළෙයිනි රොද බඳින්න කාලේ ඇවිත්. කොහේ කොයි දීපංකරේ හිටියත් රට ගැන හිතන්න. ජාතියත් ආගමත් රටත් ගිලී ඇත ගොහරුවක. ඇරඹිය යුතුය නිදහසේ අරගලය. වෙනසකට කාලයයි මේ. ලේඛකයින් සාහිත්‍යකරුවනි, පංහිඳ අතට ගන්න. ගලා එනු ඇත ජාතිකත්වය. කතා නොකළ මැන තර්ක විතර්ක ගොඩ නගනු ජාතිකත්. අද පරාජිත වුවත් හෙටක් ඇත. නිදි නොවැද අවදිය යුතු කාලයයි මේ. යොමන්න දෙකන් පෙති. හදවත පවුරු දෙදරවා. අහන්න ඇහෙන්නේ නැද්ද ජාතියම අනතුරේ? ජාතිය පණගන්න ඉඩ දෙන්න දරුවන්ට, මාවතේ යන්නට කියා දෙන්න අභිමානීන්, වෙනසකට කාලයයි මේ. එපා ඉඩ දෙන්න සීමා අඳින්නට, මකා ලන්නට සාඩම්බර ඉතිහාසය. වෙනසකට කාලයයි. නිල් කොළ රතු කණ්ණාඩි ගලවන්න, රොද බඳින්න. වෙනසකට කාලයයි මේ. උස්මුල තියෙන්දිත් මේ වග නොත කන්නේ, ඇසුන්ගේ ඩිවලට හෙන වැදිලද සිහලුන්නේ.
ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නවසීලන්තයේ ඕක්ලන් නුවර සිට ප්ලැනට් ඕඩියෝ 104.6 ඔස්සේ ගුවනට මුසු කෙරෙන ජන්මභූමි සතියේ සාර සංග්‍රහයටයි. ජන්මභූමි වැඩසටහන පුරා මාසයක් මුළුල්ලේ www.planetaudioalairak ජන්මභූමි යටතේ අන්තර්ජාලයේ රඳවා තැබෙන නිසා ඔබට අවශ්‍ය ඕනෑම විටක ඊට සවන් දීමට හෝ ඩවුන්ලෝඩ් කරගැනීමටත් පුළුවන්.
ඉතින් හිතවතුනි, අද අපි කතා කළේ ශ්‍රී ලංකාවට නිදහස ලැබීම හා ඒ ලැබූ නිදහස රැක ගැනීමට අප කුමක් කළ යුතුද යන කරුණ ගැනත්. ඒ ගැන සිතීමට යමක් ඔබ වෙත ඉදිරිපත් කරමින්, හිතන්නට යමක් ඔබට ඉතිරි කරමින් සමුගන්නයි අපේ සූදානම. නවසීලන්තයේ ඕක්ලන් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද ජන්මභූමි නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ අපි GS පෙරේරා සහ උපාලි ගුණසේකර, කතනෙන් සහාය වුණා චන්ද්‍රා ගුණසේකර. ආයුබෝවන්. තව සතියකින් හමු වෙමු. ඔබට සුවදායි රාත්‍රියක්.
අදහස් නම් පවුරෙන් රෝකරි කැවැලි වලට රෝබෙලි ඥාන නිවහල් වී පියෙන් තොරව හිස කෙලින් නවාගෙන සිටිනට හැකි කොයිනෝ ඒ රූප
නිදහසේ සර්ගරාජය මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ
සත්‍යය පතුලින් ගලනා පිරිසිදු වචන කොහිද ඇත්තේ ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා නිර්මල ජලධාරාව තල්කයේ සිඳි ගිලි නොගිලේ නිදහසේ සල්ගරාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ පසුනු බසින වීරිය පිරිකුන් බව දෙසට නැත විදහා සදාදියුණුවන සිතිවිලි උදෙසා කම් කටයුතු උදෙසා ඉදිරියවෙත ඔබමා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ නිදහසේ සල්ගලාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ
මතු අදහස් නම් පවුරින් ලෝකය කැබැලිවලට නොබෙලි ජියන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොයියෝ නිදහසේ සල්ගරාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ